ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
අද මාර්තු මාසේ 6 වෙනිදා සඳුදා ගෙවි යන සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙච්ච උණුසුම් සහ වැදගත තොරතුරු එකට සම්පිණ්ඩණය කරන මොහොතයි සතියේ ශ්‍රී ලංකාවේ පුවත්තිමුසුමේ ආරම්භයයි මේ සටහන් කරන්නේ. අපි අදත් සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, ආයුබෝවන් සුබෝදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම.
ආයුබෝවන් සුබෝදෑසනක් මధుර.
තවමත් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන මාතෘකාව බඩපත් වෙලා තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය. පළාත් පාලන මැතිවරණයට මොකද වෙන්නේ? මේ කාරණාවත් එක්ක පසුගිය සතියේ තවත් වැදගත් නඩු තීන්දුවක් සම්බන්ධයෙන් තමයි අපි මුලින්ම අවධානය යොමු කරන බලාපොරොත්තු වෙන්නේ. අයවැයෙන් මැතිවරණයට වියදම් කරන මුදල් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණය තවත් තීන්දුවක් ලබා දුන්නා. මේ තීන්දුව මොකක්ද, මේ නඩුවේ ස්වභාවය සහ මෙතනින් පස්සේ මොකද වෙන්නේ කියලා අපි මුලින්ම කතා කරමු. මොනෝජ්,
ඔව් මදුර, දැන් මේ මැතිවරණය කල්යයිද, මැතිවරණයට අවශ්‍ය ප්‍රතිපාදන නිකුත් වෙයිද, මේ ආදී ප්‍රශ්න කිහිපයක් පිළිබඳව සාකච්ඡා වෙමින් තිබුණා. කොමුණත් පාර්ලිමේන්තුව සම්මත කරන් තියෙන අයවැයෙන් 2023 අවුරුද්දේ මැතිවරණ වෙනුවෙන් වෙන් කරලා තියෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගන්න එක වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාටයි නීතිපතිවරයාටයි තහනම් නියෝගයක් නිකුත් කළා. මේක සිද්ධ වුණේ පහුගිය 3 වෙනිදා. සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මදුමබණ්ඩාර මන්ත්‍රීවරයා ඉදිරිපත් කරපු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමටත් අවසර දෙමින් තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගය නිකුත් කළේ. ප්‍රීතිපත්මන් සූරසේන, ජනක්ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලක් තමයි මේ නියෝගය ලබා දුන්නේ. ඊට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න රජයේ මුද්‍රණාලයට වෙන් කරලා තියෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගන්න එකත් වළක්වලා අධිකරණය තව අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. මේ පෙත්සමේ වග උත්තරකරුවන් විදියට නම් කරලා තියෙන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට, ජනාධිපතිවරයා වෙනුවෙන් නම් කරලා තිබුණු නීතිපතිවරයාට මේ අතුරු තහනම් නියෝගය නිකුත් කළා. රජයේ මුද්‍රණාලයට වෙන් කරලා තියෙන මුදල් ප්‍රතිපාදනත් රඳවා ගැනීම වළක්වලා. එතකොට පෙත්සම සලකා බලන්න ආරම්භ වෙච්ච අවස්ථාවේ රංජිත් මදුම්බණ්ඩාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීහිටියේ උපුල් ජයසූරිය ජනාධිපති නීතිඥවරයා. ඔහු අධිකරණයේ කරුණු දක්වමින් කිව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මුදල් අමාත්‍යාංශය, රජයේ මුද්‍රණාලය, පොලිස් ප්‍රතිවරයා ඇතුළු රාජ්‍ය ආයතන නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්වන්න මැතිවරණ කොමිසමට සහයෝගය දෙන්න බැඳිලා ඉන්නවා කියන කාරණේ පෙන්නවා. ඒක අබද්ද අරමුදල යටතේ මැතිවරණ කටයුතු මෙහෙවන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මැතිවරණ කොමිසමට සපයා දෙන්න රජයේ බැඳී සිටිනවා කියලා එයා ප්‍රතික්ෂේප කරන්න රාජ්‍ය නිලධාරීන්ට හැකියාවක් නැහැ කියන කාරණේත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ කරුණු දක්වමින් සඳහන් කළා. මැතිවරණය පවත්වන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලය අධිපතිනිය බැඳී ඉන්නවා කියන කාරණේත් උපුල් ජයසූරිය ජනාධිපති නීතිඥවරයා පෙන්වලා දුන්නා. ඒ අනුව මැතිවරණ කොමිසම නිකුත් කරන නියෝග පිළිපදින්න ඔවුන් බැඳී ඉන්නවා කියලා ජනාධිපති නීතිඥවරයා තවදුරටත් අධිකරණයට කරුණු වාර්තා කළා. මේ නියෝග කඩ කරන රජයේ නිලධාරීන්ට රුපියල් ලක්ෂයක් නොඉක්මවන දඩයක්, වසර 3ක් දක්වා සිරදඬුවමක්, එමන් නැත්තම් මේ දඬුවම් දෙකම ලබා දෙන්න අධිකරණයට හැකියාවක් තියෙනවා කියලාත් පෙන්වලා දුන්නා. කොහොමුණත් ඊට පස්සේ මේ පෙත්සමට අදාළ විරෝධතා ප්‍රතිවිරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණ රීතියට අනුකූලව ගොනු කරන්න කියලා පාර්ශ්වකරුවන්ට විනිසුරු මඩුල්ල නියෝග කරලා මේ පෙත්සම් විභාගය මැයි මාසේ 26 වෙනිදා සිදු කරන්න තීරණය කළා.
හොඳයි, ඒ අධිකරණ තීන්දුව එක පැත්තකින් තියාගෙන ඊළඟට අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා මනෝජ්, මැතිවරණ කොමිසම දිහාවට. මැතිවරණ කොමිසමේ මතය සහ තීරණය මේ වන විට මොනාකාරයේ තීරණයක්ද කියලා තමයි මුළු රටම දේශපාලන පක්ෂ ඇතුළුව සමස්ත ලංකාවම බලාගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් අලුත්ම තත්ත්වය වාර්තා වන්නේ මොනාකාරයටද?
දැන් මේ සම්බන්ධයෙන් පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ඇත්තටම ගිය සතියේ ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරලා තිබුණා. ඒ වුණත් පහුගිය 3 වෙනිදා මේ පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ගැන මාර්තු 9 වෙනිදාට කලින් දැනුම් දෙනවා කියලා මැතිවරණ කොමිෂන් සභාව කිව්වා. මොකද පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ගැන තීරණයක් ගන්න තමයි මැතිවරණ කොමිසම පහුගිය 3 වෙනිදා රැස් වුණේ. තුන්වෙනිදා මේ දිනේ ප්‍රකාශයට පත් කරන්නමයි කලින් නියමිත වෙලා තිබුණේ. නමුත් මේ ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලබා දුන්නු නියෝගය නිසා මැතිවරණය පවත්වන දිනේ ප්‍රකාශයට පත් කිරීම අල් දාන්න මැතිවරණ කොමිසම තීරණය කරා. එතකොට අධිකරණ තීන්දුව අනුව මුදල් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනත් එක්ක සාකච්ඡා කරලා පළාත් පාලන ආයතන ඡන්දය පවත්වන දිනයක් තීරණය කරනවා කියලා තමයි මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහත්මයාත් සඳහන් කරලා තිබුණේ. ඊට පස්සේ අද පොය දවස හෙට දිනේ තීරණය කරලා තිනවා මේ පළාත් පාලන මැතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක් පවත්වන්න මැතිවරණ කොමිසම තීරණය කරලා තිනවා. එතකොට මේ සාකච්ඡාවට මැතිවරණයට අදාළ සියලුම පාර්ශ්වවලට එන්න කියලා කැඳවීමක් කරලා තිනවා. එතකොට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලය අධිපතිනිය, පොලිස් ප්‍රතිවරයා මේ ඇතුළු කණ්ඩායම් හත්වෙනිදා මැතිවරණ කොමිසමට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ඊට පස්සේ දිනයක් ප්‍රකාශයට පත් කරයි කියලා තමයි වාර්තා වෙන්නේ. දේශපාලන පක්ෂ කීපයක් මම හිතන්නේ පෞගිය සතිය ගිහිල්ලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හම්බෙලා තිබුණා. නිදහස ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මැතිවරණය කල්යාම සම්බන්ධයෙන් ඔවුන් විමසලා තිබුණා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන්. ඔහු කියලා තිබුණේ මැයි මාසෙ විතර වෙනකන් සමහර විට මැතිවරණය කල්යන්න පුළුවන් කියලා. එහිදී මන්ත්‍රීවරු විමසලා තිබුණා ඊට පස්සෙත් කල්යන්න පුළුවන්ද කියලා. සමහර විට එහෙම කල්යන්නත් ඉඩක් තියෙන්න පුළුවන් කියන කාරණේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ මන්ත්‍රීවරුන්ට කිව්වයි කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
හොඳයි, අපේ ඊළඟ අවධානය යොමු වන්නේ සාමාන්‍යයෙන් අර සිංහල ජනවහර කතාවක් තියෙනවා, කලකදී රහ කලකදී වහ වෙනවා, කලකදී වහ රහ වෙනවා කියලා. ඒ වගේ කතාවක් තමයි දැන් මේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුරෙන් දයාසිරි ජයසේකරව ඉවත් කිරීමේ ඉල්ලීමක් තිබෙනවා කියලත් පසුගිය සතියේ වාර්තා වුණා. මොකක්ද මේ කාරණාව මනෝජ්?
පහුගිය කාලේ පක්ෂය ඇතුලේ බෙදීම් කීපයක් තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ. අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න තීන්දුවලට එරෙහිව ගිහිල්ලා සමහර ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු මේ වෙනකොට ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙලා ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් අරගෙන තියෙනවා. ඔවුන්ට පක්ෂයෙන් නිරපන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක පැත්තකින් තීරණය කළා. පහුගිය දවසක අපි කිව්වා අනුරාධපුරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් හමු වෙන දාගත්තු රැස්වීමක් අවලංගු කිරීමක් සම්බන්ධයෙන්. එහිදී දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා දයාසිරි ජයසේකර පක්ෂයේ මහලේකම්වරයා සහභාගි වෙනවා නම් මේ රැස්වීමට එන්නේ නැහැ කියලා පක්ෂයට ඩිකතෝ දන්වපු බවක් වාර්තා කළා. මෙහෙම ගැටුම් කිහිපයක් තියද්දි, අර්බුද කිහිපයක් තියද්දි දැන් වාර්තා වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා ඉන්න මන්ත්‍රීවරු, ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මන්ත්‍රීවරු ආයිමත් මෛත්‍රීපාල සිරිසේන පක්ෂයේ සභාපතිවරයාත් එක්ක සාකච්ඡා කරන්න තීරණය කරලා තියෙනවා කියලා. එහිදී ඔවුන් වර්තමානයේ පක්ෂයේ මහලේකම්වරයා විදිහට කටයුතු කරන ජයසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඉවත් කරන්න සාකච්ඡා කරනවා කියලත් වාර්තා වෙනවා. මහලේකම්වරයාගේ ක්‍රියාකලාපය නිසා පක්ෂය ගන්න නැත්නම් ක්‍රියාකාරකම් පක්ෂයේ අවැඩට හේතු වෙනවා කියලා ඔවුන් ජනාධිපතිවරයාත් එක්ක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඉන්නවා කියලා වාර්තා වෙනවා. එතකොට ඒ අනුව පොඩි ගැටලුකාරී තත්ත්ව කීපයක් තියෙනවා. එකක් ඔවුන් පක්ෂයෙන් ඉවත් කරලා තියෙන්නේ ආණ්ඩුවට සම්බන්ධ වෙච්ච කණ්ඩායම්. ඔවුන් ආයෙමත් සාකච්ඡා කිරීමෙන් පස්සේ ඔවුන් පක්ෂයට සම්බන්ධ කරගනීද? සමහර වෙලාවට දයාසිරි ජයසේකර පක්ෂ වර්තමාන මහලේකම්වරයාට රෙවිය ඔවුන් නගන චෝදනාවට අනුව ඔහුව දුරෙන් ඉවත් කරයිද? රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස මහාචාර්යවරයාත් පක්ෂයේ මහලේකම් දුරයට සුදුසුයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර කණ්ඩායම් කිව්වා කියලාත් වාර්තා වෙනවා. ඉතින් අපි බලමු මේ හමුවීමෙන්, මේ සාකච්ඡාවෙන් පස්සේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න තීරණය මොකක් වේවිද කියලා.
ඔබ සම්බන්ධ වී සිටින්නේ SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ශ්‍රී ලංකේ පුවත්තිම සමත් සමගයි. අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගෙන සිටින්නේ මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, පසුගිය සතියේ තවත් ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා මේ රුපියල ශක්තිමත් වෙලා කියන කාරණාව. ආර්ථිකයේ පැත්තෙන් විවිධාකාරයේ දෙනා ජනමාධ්‍ය ඔස්සේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අර්ථකථන මේ සඳහා ලබා දීලා තිබුණා. ඇත්තටම රුපියල ශක්තිමත් වෙලාද නැත්නම් ලබාගත් ණයヒින්දා, ඩොලර් ණයヒින්දා රුපියල ශක්තිමත් නැත්නම් රුපියල උඩට ගිහිල්ලාද? මෙන්න මේ කියන කාරණාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, ඒ වගේම අනෙකුත් ආර්ථික විශේෂඥයින් පළ කරපු අදහසුත් එක්ක ඇත්ත කතාව මොකක්ද කියලා අපි කතා කරමු.
දැන් පහුගිය සතියේ වාර්තා වුණු ප්‍රධාන කාරණයක් තමයි, ඒ කියන්නේ රුපියල බාල්දු වීම ගැනනේ අපි ගොඩක් කල් කතා කරේ රුපියල ශක්තිමත් වීම ඩොලරයට සාපේක්ෂව කතා කරා. පෞගේ සතියේ අවස්ථාවක රුපියල් 334.50ක් විදිහට ගැණුම් මිල තිබුණා. විකුණුම් මිලේ වෙලාව තිබුණේ රුපියල් 348ක සීමාව ඇතුලේ. ඉතින් මාස 10කට විතර පස්සේ තමයි ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව මෙතරම් රුපියල ශක්තිමත් වීමක් වාර්තා වෙලා තිබුණේ. ඉතින් ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන්න ලංකාවේ පෞද්ගලික බැංකු තුනකට ඩොලර් මිලියන 400ක මූල්‍ය ආධාරයක් ලබා දීම මේකට එක හේතුවක් කියලා වාර්තා වෙනවා. ඒ අනුව තමයි රුපියල ශක්තිමත් වෙලා තියෙන්නේ, ඩොලරයට ගෙවන මුදල අඩු වෙලා තියෙන්නේ. නමුත් තවත් කාරණා කිහිපයක් පිළිබඳව තොරතුරු හෙළිදරව් වෙලා තිබුණා. එකක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ ණය මුදල ලංකාවට හිමිවීමේ අපේක්ෂාව තියෙනවා. දැන් මාර්තු මැද විතර වෙද්දි මේ මුදල් ලැබෙන්න අවස්ථාව තියෙනවා කියලා මා බැංකු අධිපතිවරයා සඳහන් කරලා තිබුණා. ඒ හින්දා මේ අපේක්ෂාව නිසා රුපියල ශක්ති වෙන්න පුළුවන්. එතකොට මහ බැංකුව අපනයන ආදායම් සහ ප්‍රේෂණ වෙනුවෙන් තිබුණු රෙගුලාසි ලිහිල් කිරීම තව එක කාරණයක් වෙන්න පුළුවන්. ආනයන අපනයන පරතරය අඩුවීම තව කාරණයක් වෙන්න පුළුවන්. විදේශගත වෙලා ඉන්න ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ, ඒත් එක්කම සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ඉහළ යාම, ඩොලරයත් ලෝකයේ සාපේක්ෂව දුර්වල වීම, ඉතින් මේ වගේ කාරණා මතත් රුපියල ශක්තිමත් වෙන්න පුළුවන් කියලා වාර්තා වෙනවා. ඍජුවම බලපාපු කාරණා විදිහට සඳහන් වෙන්නේ අර ඩොලර් මිලියන 400ක මූල්‍ය ආධාරයක් ලංකාවේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන්න පෞද්ගලික බැංකු තුනකට හිමිවීම කියලා තමයි වාර්තා වෙන්නේ. කොමුණත් මාස 10කට විතර පස්සේ කඩාවැටුණු රුපියල යම් ආකාරයකට ශක්තිමත් වීමක් සඳහන් වෙනවා.
හොඳයි, අපේ ඊළඟ අවධානයත් ආර්ථික කාරණාවක් සම්බන්ධයෙන්මයි. ශ්‍රී ලංකාව සහ IMF පිළිබඳව විටින් විට පසුගිය කාලයේදී කතාබහ වුණා. මේ සාකච්ඡා නැත්නම් මේ කතාබහ උඩට එනවා, නැවතත් යට යනවා, උඩට එනවා, නැවතත් යට යනවා. මනෝජ, මේ වන විට ශ්‍රී ලංකාවේ මේ සිද්ධ කළ තියෙන බදු ප්‍රතිසංස්කරණත් එක්ක IMF ප්‍රතිචාර කොහොමද කියලා වාර්තා වෙන්නේ මේ පසුගිය සතියේ?
ඔව්, අපි දැක්කා ලංකාවේ බදු ප්‍රතිසංස්කරණ වලට එරෙහිව බොහෝ දෙනා වීති බහිනවා. වෘත්තිකයින්, වෘත්තීය සංගම්, වෘත්තීය සමිති යම් විරෝධතා ව්‍යාපාර වල නිරත වෙනවා අපි දැක්කා. ඒ අතර තමයි ලංකාව සිද්ධ කරපු බදු ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදයට ලක් වෙලා තියෙන්නේ. එතකොට ඔවුන් කියන්නේ, IMF එක කියන්නේ, ලංකාවේ බදු වැඩි කිරීම මහජනතාවගේ විරෝධයට ලක් වෙලා තිබුණත් ණය හිමියන්ගේ විශ්වාසය ආයි ලබා ගන්න ලංකාවේ බදු ප්‍රතිසංස්කරණ හේතු වෙනවා. බදු ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. එතකොට බදු ආදායම ඉහළ ගිය නිසා දිලිඳු, ඒ වගේම වඩාත් අවදානමට ලක් වන ආරක්ෂා කරනවා කියලත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා. ආර්ථික වර්ධනයටත් ඒක හිතකර විදිහට ක්‍රියාත්මක කරන්න ඕන කියන කාරණයක් ඔවුන්ගේ නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. බදු ප්‍රතිසංස්කරණ නිසා මේ වෙලාවේ ලංකාවේ ජනතාව අත්විඳින දුෂ්කරතා තමන්ට වැටහෙනවා. ජීවන වියදම වැඩිවීම, රැකියා අහිමිවීම, ජීවනෝපාය අහිමිවීම, සැබෑ ආදායම් පහත වැටීම ජනගහනයෙන් ලොකු කොටසකට බලපාලා තියෙනවා. මේ දුෂ්කරතාවට ඔරොත්තු දෙන්න බැරි දුප්පත් අවදානමට ලක් වූ අයත් ඒ වගේ බලපෑම් වලට මුහුණ දීලා තියෙනවා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සනාහන් කරනවා. රාජ්‍ය බදු ආදායමට සහයෝගයක් දක්වන්න පුළුවන් කණ්ඩායම්, අදාළ බදු මුදල් ගෙවන්න ඉදිරිපත් වෙන්න ඕනේ. අලුත් බදු ප්‍රතිපත්තිය ජාත්‍යන්තර තත්ත්වයට අනුකූලයි. මේ වගේ කාරණාත් ඔවුන් සඳහන් කරලා තියෙනවා. එතකොට ලංකාවේ මේ ආර්ථික අර්බුදයට බලපාපු හේතු ගැනත් මේ නිවේදනයේ කරුණු දක්වලා තියෙනවා. ඔවුන් කියන්නේ ආදායම් එකතු කිරීම හරහා රජයේ වියදම් අවශ්‍යතා සපුරගන්න රජයට නොහැකි වෙලා තියෙනවා. 2021 දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ බදු ආදායම 7.3%. ඒ නිසා ලෝකයේ අවම මූල්‍ය ආදායම එකතු කරන රටවල් අතරට ලංකාව දෙක් වෙලා හිටියා. ඒ වගේ තත්ත්වයක් ඇතුලේ මේ හිඩැස පුරවන්න විදේශ ණය හිමියන් මූල්‍ය පහසුකම් සපයන්න අකමැත්තෙන් ඉන්නවා. අත්‍යවශ්‍ය වියදම් වලට අරමුදල් සපයන්න රජයට පුළුවන් වෙන්නේ සුදුසු බදු ලැබීම් සමග විතරයි. ඒ හින්දා වියදම් තවදුරටත් කප්පාදු කිරීම වලක්ව ගන්න එවැනි කාරණා හරහා හැකියාව ලැබෙනවා කියලත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරලා තියෙනවා. කොමුණත් බදු ප්‍රතිසංස්කරණත් එක්ක ණය හිමියන්ගේ විශ්වාසය ආයි දිනා ගන්න ලංකාවට හැකි වෙනවා කියන කාරණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ නිවේදනයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් IMF එක සතුටුයි. ඒ හරහා මූල්‍ය ස්ථාවරත්වයක් ලංකාව ගොඩනගා ගන්න, ණය හිමියන්ගේ විශ්වාසය දිනා ගන්න ලංකාවට පුළුවන් වෙයි කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාස කරනවා. නමුත් මේ බදු බර දරා ගන්න බැරි කණ්ඩායම්, වෘත්තිකයන්, වෘත්තීය සමිති, ව්‍යාපාර පාරට ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් උද්ඝෝෂණ විරෝධතාවල මේ දිනවල විශේෂයෙන් නිරන්තරයෙන් නිරත වෙනවා. අපිට දකින්න පුළුවන් කමකුත් ලැබෙනවා මදුර.
ඔව් අපි කලින් වතාවේ සඳහන් කරා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුරෙන් දයාසිරි ජයසේකර ඉවත් කිරීමේ ඉල්ලීමක් පවතිනවා කියලා. ඒ අතරතුරේදී පොහොට්ටුවේ සභාපති දුරෙන් ජීඑල් පීරිස්ව ඉවත් කර අලුත් චරිතයක් පත් කර ගැනීමට ඔන්න සූදානමක් තියෙනවා කියලත් වාර්තා වෙනවා. මේ කතාවේ ඇත්ත නැත්ත අපි අවසාන වශයෙන් කතා කරමු මනෝජ්.
ඔව් ඔබ දන්නවා නිදහස් ජනතා සම්දහනයට ජ්‍යෙෂ්ඨ දායකත්වයක් ලබා දෙන මන්ත්‍රීවරයෙක් තමයි මහාචාර්ය ජීඑල් පීරිස් හිටපු ඇමතිවරයා. ඔහු මේ වෙනකම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපතිවරයා විදිහට කටයුතු කරේ. ඔබට මතකයි පාර්ලිමේන්තුවේදී ඩල සලාපෙරව මන්ත්‍රීවරයාගේ නම ජනාධිපති දුරේට යෝජනා කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ජීඑල් පීරිස් මහාචාර්යවරයා මන්ත්‍රීවරයා. කොමුණත් දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති දුරේන් ඔහු ඉවත් කරන්න පක්ෂයේ විධායක සභාව තීරණය කරලා තියෙනවා. මේ ටික කාලයකට පස්සේ තමයි මේ තීරණය අරන් තියෙන්නේ. පහුගිය දවසේ රැස් වුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභාව ඒකමතිකව තීරණය කරලා තියෙනවා ජීඑල් පීරිස් මන්ත්‍රීවරයාව පොට්ටුවේ සභාපති දුරේ ඉවත් කරන්න ඕන කියලා. ඒ බව සඳහන් කරේ පොට්ටුවේ ලේකම්වරයා සාගරගත කාර්යව සම නීතිඥවරයා. ඉතින් ජීඑල් පීරිස් මන්ත්‍රීවරයාට මේ විධායක රැස්වීමට සහභාගි වෙන්න කියලා පොට්ටුව දැනුම් දීලා තියෙනවා. නමුත් ඔහු ඒ සාකච්ඡාවට ඇවිල්ලා නැහැ. ඒ නිසා ඔහු ඉවත් කරලා අලුත් සභාපතිවරයා තෝරගන්න මේ වෙනකොටත් සුදුසු කෙනෙක් හොයා බලමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. සිවිල් සමාජයේ පිළිගත්තු පුද්ගලයෙක් මේ වෙනුවෙන් පත් කරන්න අවධානය යොමු වෙලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. ඒ හින්දා ඉදිරි සතියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභාව රැස් වෙලා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න නියමිතයි කියලා තමයි දැනට වාර්තා වෙන්නේ මදුර.
මේ ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේ SBS සිංහල ගුවන්විදුලේගෙන සතියේ ශ්‍රී ලංකාවේ පවත්වන සුබ නිමාවට පත් කරන්නයි සූදානම් වන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමුවෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම සෝකී මදුර. සුබ දවසක් ආයිබෝ.
SBS Radio.
Like කරන්න, share කරන්න, අදහස් ප්‍රකාශ කරන්න. SBS සිංහල Facebook page follow කරන්න.